රාජිකා වික්‍රමසිංහ මැතිනි
absent.
ඊලන් ජයතිලක මැතිතුමා
absent.
සුමිත් උඩුකුඹර මැතිතුමා
ආනස සර්.
වෙනද ඇමතිතුමා උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි, අයන්න එක දෙදස් මේක පොඩ්ඩක් ඇතියනේ නවත්තන්නකො පොඩ්ඩක්. දැන් උදේ ඉඳන්ම පාර්ලිමේන්තුව හැවා, දැන් පොඩ්ඩක් දෙන්නකො වැඩ කරන්න. උදේ ඉඳන්ම ඉන්නවා. අතානායකතුමත් ඒ අයට සේරම දෙනවා. දීලා දීලා අපි මෙතන වැඩ නවත්තලාවිලා මෙතන ඉඳගෙන ඉන්නවා. ප්‍රශ්නෙට උත්තර දී ගන්න බෑ.
හරි, ඔබතුමා උත්තර දෙන්න.
වර්ෂ 2019 සිට මේ දක්වා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කර ඇති වැටලීම් සංඛ්‍යාව 92,050ක් වැටලීම් සංඛ්‍යාව. අයන්න දෙක එම වැටලීම් සංඛ්‍යාවෙන් මේ වන විට නීතිමය පියවරගෙන ඇති සංඛ්‍යාව 87,337ක්. අයන්න තුන සම්මතයට පත් කර ඇති සංඛ්‍යාව 966ක්. අයන්න හතර ඔව්. ඒ වගේම ආයන්න ක්‍රියාමාර්ග ගෙන නොමැත. එකම භාණ්ඩයක විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීම හේතු කිහිපයක් නිසා සිදුවේ හැක. උදාහරණයක් ලෙස භාණ්ඩයේ ගුණාත්මකභාවය, නිෂ්පාදකයාගේ වෙළඳ නාමය සතු කීර්ති නාමය, භූගෝලීය පිහිටීම, යොදවා ගනු ලබන ඇසුරුමේ ස්වභාවය, භාණ්ඩ නිෂ්පාදකයේ දාරිද්‍රතාවය මත මහා පරිමාණ පිරිමැසුම් ලබාගත හැකි වීම යනාදී කරුණු ගණනාවක් මත එකම භාණ්ඩයක විවිධ මිල ගණන් යටතේ වෙළඳ පොලේ අලෙවි කරනු ලැබීමේ අවස්ථාව ඇත. තරංකාරී වෙළඳ විවෘත වෙළඳ ආර්ථික පරිසරයක් තුළ විවිධ වෙළඳ නාම යටතේ විවිධ මිල ගණන් වලට එකම භාණ්ඩය එනම් සිමෙන්ති ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය, ඇසුරුම් කරන ලද ආහාර ද්‍රව්‍ය වැනි විවිධ වෙළඳ නාම යටතේ විවිධ ඇසුරුම් ක්‍රම භාවිතා කරමින් පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීම මත පදනම විවිධ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවිය සිදුවිය හැක. කෙසේ වෙතත් භාණ්ඩ තෝරා ගැනීමේ අයිතියට කිසිදු බලපෑමක් කිරීමට පාරිභෝගිකයාට සිදු නොවන ආකාරයෙන් භාණ්ඩ අලෙවි කිරීම වෙළඳුන් විසින් සිදු කළ යුතුවේ. වෙළඳ පොලේ විකුණු ලබන ඇසුරුම් කරන ලද භාණ්ඩවල මිල සහ කල්විකිත්වීමේ දිනය අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු ඇති අතර මෙම නියමයන් උල්ලංඝනය කරන නිෂ්පාදකයන්ට සහ වෙළඳුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ නොකඩවා සිදු කරනු ලබයි. එසේ වුවද යම් භාණ්ඩයක අසාමාන්‍ය ලෙස මිල අධික මිලකට අලෙවීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙතට පැමිණිලි කිරීමේ හැකියාව ඇත. මෙම තත්ත්වය සම්බන්ධයෙන් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේදී ගරු මන්ත්‍රීතුමාලා දක්වා ඇති අදහස් හා යෝජනා අනුව දැනට අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ලක්ෂණය, ගැල්කුලිය අගය, විනිමය අනුපාතය, තිරුබදු ව්‍යුහයන්, නාස්තිය හා අනෙකුත් මූලිකාංග මත පදනම්ම ඒවාගේ ප්‍රකාශිත මිල ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත. මෙම ක්‍රියාවලිය මගින් වෙළඳ පොළ මිල ගණන් පිළිබඳ තවදුරටත් පාරිභෝගිකයන් දැනුවත් වනු ඇත. ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇත.
ගරු ඇමතිතුමාගේ මට විශේෂ ප්‍රශ්නයක් තියෙනවා. අද වෙද්දී අපේ රටේ වෙළඳ පොළ දිනෙන් දින පුළුල් වෙමින් පවතිනවා. වෙළඳ ස්ථාන, ව්‍යාපාරී ස්ථාන වැඩි වෙමින් පවතිනවා. හැබැයි අපේ පාරිභෝගික අධිකාරිය තුලින් අපේ පාරිභෝගික ජනතාව රැකෙනවද කියලා විශාල ප්‍රශ්නයක් තියෙනවා. විශාල වශයෙන් අපි දකිනවා ගම්වල ඉන්න දේශපාලකයන් හැටියට අපේ පාරිභෝගිකයන් නොයෙක් අවස්ථාවල අපහසුතාවටපත් වෙනවා. ඉතින් මේ පාරිභෝගික අධිකාරිය තුලින් අපේ පාරිභෝගිකයින්ට වෙන සේවාව මීට වඩාත් කාර්යක්ෂමව ඉටු කරගන්න යම් වැඩපිළිවෙළක් තියනවාද කියලා අපි දැනගන්න කැමතියි.
ඔව්, ගරු කතානායකතුමනි, සුමිත් උඩුගුණ මැතිතුමායි කරපු ඒ ප්‍රශ්නේ ඇත්තරම හරි. මොකද හේතුව අද වෙද්දී මේ වෙළඳ පොළ විශාල වශයෙන් සංකීර්ණ වෙලා, එහෙම නැත්නම් තාක්ෂණය භාවිතා කරලා ඒ වගේම විශාල වශයෙන් පුළුල් වෙච්ච වෙළඳ පොළක් තමයි අද අප රට තුල තියෙන්නේ. හැබැයි ඒ තුල විශාල වශයෙන් පාරිභෝගිකයට අසාධාරණකම් වෙනවා වැඩි. එතකොට පාරිභෝගික අධිකාරියේ විශේෂයෙන්ම තියෙන ප්‍රශ්නේ තමයි පාරිභෝගික අධිකාරි පනත අවුරුදු ගණනාවකින් අවුරුදු 15කින් 20කින්වත් පාරිභෝගික පාරිභෝගික පනත සංශෝධනය කළා නැහැ. ඒ නිසා මම අමාත්‍යර වශයෙන් පත් වුණාට පස්සේ ඒ පනත වෙනස් කරලා අද වෙද්දී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන නීතිපතිතුමාට යොමු කළ නීතිපතිතුමාගේ අවසාන නිරීක්ෂණය යටතේ නැවත මේ පාර්ලිමේන්තුව තුළට පනත වෙනස් කිරීමේ පනත අපි තව සුමාන දෙකකින් ඉතර ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ තුලින් තමයි අපිට විශේෂයෙන්ම පාරිභෝගික ආරක්ෂා කරන වැඩපිළිවෙළ මූලිකව කරන්න තියෙන කාරණා ටික අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ වගේම තමයි වෙළඳපොළ තුල විශාල වශයෙන් පහුගිය කාලේ දිහා දැක්කම මේ ආර්ථිකය කඩා වැටීමත් එක්ක ඒ වගේම අපේ තිබ්බ කොවිඩ් වසංගතයත් එක්ක විශාල වශයෙන් වෙළඳු අධික ලාභ තියාගන්න තත්ත්වයක් තිබ්බ බහණ්ඩ සංගවා ගැනීම තුළ ඒ වගේම බහණ්ඩ වෙළඳපොළට නිකුත් කිරීම අඩුවෙන් නිකුත් කරලා වැඩි මිලවලට ඉක්ුණ තත්ත්වයක් පසුගිය කාලය තුළ තිබ්බා. ඒ නිසා අපි ඒ සඳහා විශාල පරිශ්‍රමයක් යොදලා අද වෙද්දී බහණ්ඩ මිල පහළට ගේන්න කටයුතු කරලා තියෙනවා. ඒ සියලු සමාගම් වලට අපි ගෙනලා කතා කරලා තමයි මෙවැනි තීන්දු අරන් තියෙන්නේ. ඒ වගේම පාරිභෝගික අධිකාරිය අපිට ඉන්න විමර්ශන නිලධාරීන් ඉන්නේ 277යි මුළු ලංකාවටම දිස්ත්‍රික්ක 25කට. එතකොට අපි අපේ කාර්යාල 25ක් තියෙන දිවයිනපුරා ඒ 25කට ඉන්නේ නිර්මාංශන නිලධාරීන් 277. එතකොට එක සාමාන්‍ය 10ක් 12ක් වගේ මුළු දිස්ත්‍රික්කයට. ඉතින් මේ අය උසාවිය වලට යන්න ඕන නඩු වලට යන්න ඕන මෙවැනි තත්ත්වයක් තුළ අපිට මේක කළමනාකරණය කරන්න ලේසි වෙලා නැහැ. ඒ නිසා අපි බඳවා ගැනීම කරන්න කටයුතු කරනවා. මේ සඳහා විමර්ශන නිලධාරීන් වැඩි කරලා වෙළඳපොළ ශක්ති වෙළඳපොළට ශක්තිමත් මූණ දෙන්න පුළුවන් පාරිභෝගික ආරක්ෂා කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි තවත් මාසයක් ඉදිරියට ඇතුළත අපි අලුතෙන් ලබා දෙන්න කටයුතු කරනවා.
මීට වර්ෂයකට වඩා කලින් තිබුණු මිල නෙමෙයි, විශේෂයෙන්ම ඉන්ධන ගෑස් විදුලි බලය මේවා දැන් ක්‍රමක්‍රමයෙන් රජය හැටියට මිල අඩු කරගෙන යනවා. හැබැයි අපිට මේ වාසිය පාරිභෝගික ජනතාවට ලැබෙන්නේ නැහැ. අපිට දැනගන්න කැමති මේකේ වාසිය ව්‍යාපාරිකය අරගන්නවද අපේ ජනතාවට අපේ වාසිය ලබා දෙන්න කටයුතු කිරීමක් අපි දකින්නේ නැහැ. ඒකට අවස්ථාව හදලා දෙනවද ඔබතුමාලගේ වැඩසටහනක් තියෙනවද?
ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ මන්ත්‍රීතුමනි, මේ කොවිඩ් වසංග ආර්ථික අර්බුදයෙන් පස්සේ විශේෂයෙන්ම මේ වෙළෙන්ද සහ සමාගම් අධික ලාභයක් ලබන්න කටයුතු කෙරුවා. හැබැයි අපි පිළිගන්න ඕන අපි 2019 සාපේක්ෂව අද වෙද්දී ඉන්ධන මිල ඒ වගේම විදුලි බිල සහ අනිකුත් ඒ බිල් සම්බන්ධව ගත්තොත් එයාට මේව පිරිවැටුමට එකතු වෙනවා. ඉතින් ඒ ප්‍රමාණය ගත්තත් විශාල මුදලක් අද වෙද්දී අපි ඒ කාලේ ගත්තේ රුපියල් 100කට 125ක් ගත්තෝ ඩීසල් ලීටරයක් අද 350 360ක් තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒතොර එවැනි දේවලුත් මේ සඳහා බලපාලා තියෙනවා. හැබැයි ඒ කෙසේ වෙතත් අපේ නිරීක්ෂණවලට අපේ අපි වෙළඳපොළ තුල නිරීක්ෂණය කිරීම කටයුතු වලදී වෙන්නේ බලන්න අපිට තේරෙනවා ඒ තියෙන පිරිමැටුමට වැඩි ලාභ තීරුවක් වෙළඳුන් තියා ගන්නවා කියන ඒ විශේෂයෙන්ම සමාගම්. දැන් මම ගිය සතියේ සිමෙන්ති සමාගම් ගැනලා සාකච්ඡා කරා. ඒ අය විකුණන්නේ 1950යි සිමෙන්ති කොට්ටයක්. හැබැයි උපරිම සිල්ලර මිල ගහලා තියෙනවා 2400ක් කියලා. ඒතකොට ඒක කිසිම තේරුමක් නැති උපරිම සිල්ලර මිලක්. මොකද ඒ රුපියල් 500ක් විතර 400ක් විතර මේ සිමෙන්ති විකුණන වෙළෙන්දට ඕන ගානකට විකුණ ගන්න පුළුවන් හැකියාව දීලා තියෙනවා. ඒ නිසා මම එයාට කිව්වා තමන් 1950ට විකුණනවා නම් 2000ක උපරිම සිල්ලර මිලක් තියෙන්න ඕන. ඒවැනි කාරණා විශාල ප්‍රමාණයක් මේ වෙළඳ පොළසල සිදුවෙනවා. ඒ නිසා තමයි අපි අර පාරිභෝගිකය දැනුවත් කරන්න කියන්නේ ප්‍රකාශිත මිලක්. ඒ කියන්නේ අපි මේැනි තාත්‍ය තුළ මේ බහණ්ඩේ මිල මේ ගානක් වෙනවයි කියන එක අපි ප්‍රකාශ කරලා තියෙනවා. ඒතකොට පාරිභෝගිකය දැනුවත් වෙනවා. ඇයි මෙච්චර ගානකට විකුණන්නේ කියන එක. ඒ නිසා අපි ඉදිරියේදීත් මෙවැනි සමාගම් වලට විරුද්ධව කටයුතු කරන්න අපි සූදානම් වෙනවා.
හරි. හතරෙන් පස්සේ වස්තු වෙන අනෙක් කරමැතුමා. ඇබ්සන්ට්. මයන්ත දිසානායක මැතුමා පස්වෙනි ප්‍රශ්නේ.
කරුකතානායකතුමනි අයන්නේ එක සේවක අර්ථ සාධක අරමුදලේ දෙපාර්තමේන්තුව සතුව ඇති තොරතුරු මගින් අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් මෙන්මෙන් කොට හඳුනා ගැනීමට හැකියාවක් නොමැත. අයන්නේ දෙක සේවක අර්ථ සාධක අරමුදලේ වටිනාකම 2024 පෙබරවාරි මාස අවසන් වන විට රුපියල් බිලියන 3912.3 අයන්නේ තුන ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අත්සාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් අරමුදලේ මුදල් 1958 අංක 15 දරන සේවක අත්සාධක අරමුදල් පනතේ සඳහන් කාර්යයන්ට පමණක් භාවිතා කරන අතර වෙනත් වැඩසටහන් සඳහා භාවිතා නොකරයි. අයන්නේ 4 අදාළ නැත. ආයන්න පැනනවාගේ.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය හැටියට මෙතන විශේෂයෙන්ම අපේ සංචාරක ඇමතුමත් ඉන්නවා, මුද අනිත් සිම්බලපිටිය තලමතුමත් ඉන්න නිසා මම අහන්නේ මේ VFS වීසා මගඩිය පිළිබඳව අග්‍රීමන්ට් එකේ තියෙනවා ඩොලර් මිලියන 200ක් ඒගොල්ලන් ආයෝජනය කරනවා කියලා. ගරු ඇමතුමනි, ඒ ආයෝජන ලැබිලා තියෙනවද?
ගරු කථානායකතුමනි,
it's a very simple question.
Sorry, can you repeat again? Which one
on the on the VFS
the VFS investment or what?
They are going, they have promised to invest about $200 million.
The VFS, is it?
Yeah, into this whole.
Honorable Speaker, I may not be in a position to answer that question because this question is on the it's on, it doesn't say anything about the VFS. So this is on the Provident Fund.
Yeah, will you,
I may not be in a position to answer, but if you can raise a separate question, Honorable Member, we can get the details and
similarly
answer.
Similarly, on the same lines, also on the payment of the on the visa,
yeah,
there's a it's on the receipt it says powered by CC Avenue. May CC Avenue ka pilibanda visheshamma mudal ematthuma agreement eke muhut nathi unata e pilibandawat me parliament denawat karoth hondai visheshayen ape tourism ඇමතුමත් ඉන්නවා, සංචාරක ඇමතුමත් ඉන්නවා. ඒ CC Avenue කියන ආයතනය ෆින්ටෙක් ආයතනයක් මම හිතන්නේ.
Honorable Speaker, sir, I request the honorable member to raise a separate question,
right,
and we will get the required details presented in parliament accordingly.
Thank you.
ශානක්තුමා, මම අහන්න කැමති මුදල් ඇමතුමා ඉන්න නිසා විශේෂයෙන්ම ඔය මහ බැංකුවේ පඩවැඩි කිරීම පිළිබඳවත් ඔබතුමා මේ උත්තර සභාව දෙනවත් කරොත් හොඳයි. මොකද ඒ පඩවැඩි කිරීම කළා තියෙනවද මහ බැංකුවේ පඩවැඩි කිරීම පිළිබඳව? Basis in salaries in the central bank, has that, because the central bank finally agreed that they will take a separate, a deferred kind of payment for their senior staff.
Ekata mokadda la thiyenne? So once again, I think better to raise a separate question, then we can give an answer in detail.
Shanikyan Rajaputra Mettuma, absent. Lalit Ellavala Mettuma,
absent.
Velukuma Mettuma,
absent.
Yala kavurut Tushar Indrani Lamarsena Mettuma,
absent.
Nalin Bandara Mettuma, ubathumata
mama ahanawa garu kathanayaka
sancharaka idan emathuma
mulima gesumanu pandine thiba supathum ek karanna one mantithumata loku party ekkema dala thibba garu kathanayaka thumani I N S I N දෙක දෙකම දින අසුවේ all seasons underwriting insurance brokers limited යන ආයතනයේ විසින් ඩොලර් මිලියන 150ක මුදු ණයක් 6.5% පොලී අනුපාතයෙන් ලබා දීමට යෝජනා කර තිබිනි. ඒ ආයන්න 1 සහ 2ටම දෙකටම උත්තරේ එක. ආයන්න මෙම ණය මුදල් ලබා ගැනීමට කටයුතු නොකරනු ලැබේ. නොයසෙනම් මන්ද කියන එකට ඈයන්න එම ප්‍රධාන ඇමරිකන් ඩොලර් 672ක වගකීමක් ලෙස අදාළ ආයතනයට නැවත ගෙවීමට සිදුවන්නකි. තවද ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම සංචාරකයකින්ම ඇමරිකන් ඩොලර් 32ක් අනිවාර්යයෙන්ම වෛද්‍ය සහ ආරක්ෂාවක් සඳහා වසර 7ක කාලයක් අසුයි ආයතනය සමග බැඳීමට යටත්ව සිදුව තිබිනි. මෙම දෙමුහුන් ප්‍රදානය ලබා ගැනීමට මෙරට සංචාර කර්මාන්තයේ අවාසිදායක සහ අහිතකර බලපෑම් ඇතිවන බව හඳුන්වා ගන්නා ලද නිසා එම ප්‍රදානය ලබා ගැනීමට ක්‍රියාත්මක නොවිනි.
ඔව් ගරු මෙතුමනි, විශේෂයෙන්ම දන්නවා අපි කොරෝනා අවධියෙන් පස්සේ මෙරට සංචාරක ව්‍යාපාරය විශාල කඩාවැටීමකට ලක් වුණා. හැබැයි දැන් ක්‍රමිකව අපේ රටට සංචාරකයන් පැමිණීම වර්ධනය වෙමින් පවතිනවා. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජකීන්ගේ අවශ්‍යතාවය අපි දැඩිව දකිනවා. මොකද වැඩි වෙන සංචාරකයන් ප්‍රමාණයට ප්‍රමාණවත් පහසුකම් හෝටල් සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අවශ්‍ය යටිතල පහසුකම් වල දියුණුව ප්‍රමාණවත් නැහැ කියන එක අපි දකින්නගරු සංචාරක ඇමතුමනි. විශේෂයෙන්ම මේ ක්‍රමිකව වැඩි වෙන සංචාරක ව්‍යාපාරයට අලුතෙන් ආයෝජකයන් සහ ඉන්න සංචාරක ව්‍යාපාර කර්මාන්තයේදී සිටින අයට යම් දිරිගැන්වීමක් එහෙම නැත්නම් විශේෂ මූල්‍ය ශක්තියක් විශේෂ ණය පැකේජ් එකක් ලබා දීමට රජයේ විදියට ඔබතුමාලා කටයුතු කරගෙන යනවාද? මොකද කාලයක් තුල ඔවුන් රැඳිලා මේ හෝටල් වැඩි දියුණු කරන්න අවශ්‍ය වෙලා තියෙනවා, ඒවා රෙපයා කරන්න අවශ්‍ය වෙලා තියෙනවා, නව ආයෝජන උන්ට කිරීමේ අවශ්‍යතාව තියෙනවා. ඒ සඳහා රජයක් විදියට ඔබතුමාලා යම් කිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවාද?
ගරු කථානායකතුමනි, මම සතුටුයි මේ ප්‍රශ්නය අහුවට. මොකද මම මේක අමාත්‍යංශයේ බාරගත් දවස්වල ඉඳන් කතා වෙච්ච මාතෘකාවක් නිසා. මොකද ඇත්ත වශයෙන්ම ලංකාවේ සංචාරක ශාස්ත්‍රයේ විශාල කඩාවැටීමක් තිබා වාර ගන්න වෙලාවේ. එක සංචාරකයෙක්වත් ලංකාවේ හිටියේ නැහැ. සංචාරක හිටපු ප්‍රමාණයක් ගියා. ඒ වගේම ණය නැවත සවක් ගෙවීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ මොරටෝරියම් එක නිසා ඔවුන්ට මොරටෝරියම් එක ගෙවන්න තමයි අපි තමයි ඉස්ලාම් මේ සාකච්ඡාව මේ ආයතනත් එක්ක කැඳෙව්වේ. ඊට පස්සේ ඔවුන් අපි ඒකට කැමති නැති වෙච්ච අවස්ථාවේ සුළු හා මධ්‍ය පරිමාණ කියන ওই සංචාරක ශාස්ත්‍රයේ කීප දෙනෙක් අල්ලගෙන මේ සාකච්ඡාව අරන් කිව්වා මිලියන 150ක් විතර අපිට හම්බ වෙනවා. ඇයි මේක ලංකාවේ රජය ගන්න නැත්තේ කියලා. දැන් මේක නියමයි. ඔබතුමා අහපු එක අතිශයින්ම ප්‍රථම වතාවට මේ ප්‍රශ්නේ අහපු එක උදාරයි. ඇත්තසම උදාරයි. ලලයිලිලයිලා වගේ. මොකද මේකට හේතුව කියන්න ඕනේ මේකත් අර VFS එක වගේ ප්‍රශ්නයක්. කෙලින්ම VFS එක ප්‍රශ්නකින් මම බේරිච් එකක්. ඒ නිසා මම බය නැතුව ආඩම්බරෙන් ඔබතුමා තාම මගේ මිත්‍රකමට ඇහුවද කියලා සැකයි. හැබැයි මේක මේ අහපු එක හොඳයි. මොකද මේකෙන් ඩොලර් 32ක් සංචාරකකින් ගන්න ඕනේ. ඒක අයටයක හරහා අවුරුදු 7ක් ගන්න ඕනේ. දැන් මේ වීසා ගන්නවා කියලා කෑ ගහනකොට ඔබතුමාලා මගෙන් අහනවා ඇයි මේ ඉන්ෂුරන්ස් එකක් දාලා සංචාරකකින් තව 32ක් ගන්න නැත්තේ කියලා. ඒක ඔබතුමාට කවුරු හරි මේ ප්‍රශ්නේ නිල දීපෙක් කෙනා උදාරයි කිව්වේ ඒකයි. ඒක නොකිය කියලා තියෙන්නේ. අවුරුදු 7කට සංචාරකකින් ඩොලර් 32ක්. දැන් හිතලා බලන්නකෝ මෙහෙන් තව පැත්තකින් VFS එකෙන් ගන්නවා. තව 32ක් ගත්තොත් සංචාරකයෙක් ඇයිද ලංකාව? ඒ නිසා තමයි මේ ඩොලර් 150 මූණට පෙන්නලා අපිට මොරටෝරියම් එක ගෙවා ගන්නින් කියලා අපිට දීලා අනිත් පැත්තෙන් හැම සංචාරකෙම 32ක් කායට ගහර ටිකට් එකෙන් එනකොට ගලව ගන්නවා. ඒක අපි අකමැති වුණා. ඒකයි අපි කිව්වේ ඒක දෙන්නේ නැහැ කියලා. ඒ නිසා මමත් කැමති මිලියන 150 ග්‍රාන්ට් එකක් විදියට හම්බ වෙනවා. ග්‍රාන්ට් එකක් විදියට නෙමෙයි. ණයක් විදියට. ඒ නිසා මේ මොහොතේදී ඔව් අපි පුළුවන් විදියට සොෆ්ට්ලික ලයිසන් දීලා තිනවන දැන්ට ලංකාව 2000 කරලා. ඒ ඇවිල්ලා ඒ ආයතන ගෙවාගෙන ඒගොල්ලන්ට ගියක් කරේ ආදායමක් වන්න බියර්සා වයින් ලයිසන් දුන්නා. හැම සංචාර ශාස්ත්‍රෙම රෙජිස්ටර්ඩ් ආයතනයකට අපි දිගට හරහට දුන්නා. ඒ දුන්නේ ඔවුන්ගේ සංචාර ශාස්ත්‍රයේ ඔවුන්ට ආදායමක් හොයාගෙන සුද්ධ නැති කාලේ කොහොම හරි කරලා සස්ටේන් වෙලා ඒකෙන් ගෙවා ගන්න නැහැ. ඊට පස්සේ පර්මිට් එක දැන් හදලා තියෙනවා. හැබැයි ඒකට ක්‍රමවේදයක් තියෙනවා. මට ඕන විදිහට ඕන් මට ඕන ආයතන වලින් ගෙන්න බෑ. ඒක ලංකාවේ රෙජිස්ටර්ඩ් ආයතන වලින් පමණයි. ඒගොල්ලන් දෙන්න ඕනේ මේන්ටෙනන්ස් අවුරුදු පහක සාතිකයක්. ඒගොල්ලන් දෙන්න ඕනේ වොරන්ටියක් අවුරුදු පහක සාතිකයක්. ලියාපදිංචි ආයතන වලට විතරයි ඒ වාහන ගේන්න පුළුවන්. ඒ වගේම TDL එක ටුවරිසම් ඩෙවලොප්මන්ට් ලෙවි එක ගෙවන රෙජිස්ටර්ඩ් ආයතන වලට අපි මේ අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඔබතුමා මගෙන් අහපු ප්‍රශ්නෙට මොනවාද සංචාර ශාස්ත්‍රඥයින් ඔවුන්ගේ ප්‍රගමණය වෙනුවෙන් කරලා තියෙන්නේ කියලා. ප්‍රගමණය වෙනුවෙන් කරලා තියෙන්නේ ඕක. හැබැයි හැමින හැම සුද්දකින්ම සල්ලි ගන්න ක්‍රමයට අපි අකමැති වුණා. ඉතින් ඒක තමයි මම VFS එකට විරුද්ධ වුණේ.
නායකතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නයට අපේ මජුබමන්තුමා අහනවා. නමුත් ඔබතුමා ඔබේ උත්තරයට පොඩි කොටසක් එකතු කරොත්, මොකද මේ එතකොට ඔබතුමා කියන විදිහට මේ මහා පරිමාණ ඩීල් එකක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඔබතුමා එකින් බේරුණා වගේ කතාවක් තමයි මේ කිව්වේ.
ඔබනි, එතනදී බේරුණේ ඇවිල්ලා සුද්දෙක්ගෙන් අය කරන තවත් ගාස්තුවක් අය නොකර වීමට. මොකද මම ඒකත් එකක් කියන්න, ඔය වගේ ගේන ඩීල් වල අනිවාර්යෙන් මන්ත්‍රීවරුන්ට ගණන් ඔෆර් කරනවා ඇමතිවරු. හරි, ඒක සාමාන්‍ය කරුණක්. නමුත් මම මුලින්ම මට නම් කවුරුත් ඔෆර් කරන්න ඇවිල්ලා නැහැ. නමුත් මම දන්නවා 32ක් කියන්නේ මහා විශාල ප්‍රමාණයක්. 32ක් ඔය ඉන්ෂුරන්ස් නැහැ. ඒගොල්ලන් රීඉන්ෂුර් කරලා තියෙන ලොයිඩ් සමාගමත් එක්ක. ඉතින් ලොයිඩ් සමාගමත් එක්ක කියලා කිව්වට ඒගොල්ලන් කොවිඩ් කාලේ ඔය ඉන්ෂුරන්ස් එකක් දීලා තියෙනවා. දීලා ඒකට නොදෝපු මුදලකුත් තියෙන සංචාරක අමාත්‍යාංශයේ පීපල්ස් ලීසින් එකේ කියලා තන බ්‍රෝකර්ලා ඉන්නවා, ඒජන්සි ඉන්නවා. ඒක මහා පටලැවිල්ලක්. සෝ අපි ඒකට ඒ වෙලාවේදී අකමැති වුණා. කොහොමරි අපේ ආණ්ඩුව එහෙම නැත්නම් මම අමාත්‍යාංශය බාරගත්ත වෙලාවේ ඉඳන්
මේක නැවතවතාවක් ආවම මම මේක සම්පූර්ණ ලොකු කමිටුවකට දාලා අධීක්ෂණය කරලා සංචාරකයෝ එන්න ප්‍රවර්ධනය කරන්න ඕන කාලෙදී අපි තවත් මුදලක් ඔවුන්ගෙන් අය කිරීම සුදුසු නෑ කියන එකයි මගේ අදහස. හැබැයි මම අත්තසෙම මම බැහැර කරන්නේ නැහැ සම්පූර්ණ වශයෙන් සංචාරකයෙක්ට හොඳ ඉන්ෂුරන්ස් එකක් දෙන එක හොඳයි කියලා. හැබැයි දැන් ඒක දෙපැත්තක් තියෙනවා. මොකද සංචාරකයෝ ගොඩක් ලටරේ යන සංචාරකයෝ ඒගොල්ලන් ඉන්ෂුරන්ස් එකක් අරන් එන්නේ. ඒ වගේම හැබැයි අපි ගත්තොත් හොඳ ඇල්ල වගේ ප්‍රදේශයක සංචාරකයෙක්ට යම්කිසි අසනීපයක් වුණොත් යන්න වෙන්නේ බදුල්ලේ මහරෝවල්. ප්‍රයිවට් ඉස්පිරිතාලට ගෙනියන්න නිදියක් නැහැ. හෙලිකොප්ටර් සර්විස් එකක් නැහැ. එයා ඇම්බියුලන්ස් එකක් නැහැ ලංකාවේ. ඒ වගේ ප්‍රශ්න තමයි තියෙනවා. ඒ නිසා ඉන්ෂුරන්ස් එක තියෙනකෝ හොඳයි. හැබැයි ඒක ඔප්ෂනල් වෙන්න ඕනේ. ඒක කම්පල්සරි වෙන්න බෑ. කම්පල්සරි වුණොත් එහෙම එන්න එතන තමයි ගේම් එක සර වැඩි වෙන්නේ. ඒ නිසායි මම කියන්නේ ඒක ඔප්ෂන් එකක් හැටියට දෙන්න පුළුවන් ක්‍රමවේදයක් ප්ලැට්ෆෝම් එකක් හදන එක තමයි වඩාත්ම ඵලදායි වෙන්නේ. හැබැයි අපි දන්නවා ගොඩක් මේ එන සංචාරකයෝ ඒගොල්ලන්ට බූපා අවීවා ඒ වගේ ලොකු හොඳ කවර්ස් තියෙනවා. හැබැයි එහෙම නැති සංචාරකයෝ තාපම අපි දකින්න සමහර සංචාරකයෝ සීගිරියේ බඹරු ගහලා සීගිරියේ රෝහලේ ඉන්නවා. ඉතින් මම අත්වසෙන්ම යෝජනා කරලා තියෙනවා අපේ සංචාරක මණ්ඩලයට නැත්නම් ටුරිස්ට් SLTDA එකට ඩිවලොප්මන්ට් ඇතොරිටි එකට මේ අඩුව ගානේ සුද්ධ වෙනුවෙන් එයින පළාත්වල වාට්ටුව ගානේ හදන්න කටයුතු කරන්න කියලා ඒ සුද්ධන්ට ඉන්න පුළුවන් රජයේ ස්පිතාලවල වාට්ටුවක්. අපි ගත්තොත් නුවර මහර රුවන අඩුව ගානේ පෞද්ගලික රෝහල් කීපයක් තියෙනවා. නමුත් අපි ගත්තොත් තිරිගුණාමලේ සුද්ධ ඉන්න ප්‍රදේශයක් අරුගම්මේ මේ ප්‍රදේශවල පෞද්ගලික රෝහල් නැහැ. ඔවුන්ගේ ඇතුළ ලැබෙන්නේ සාමාන්‍ය සර්විස් එක. ඒ නිසා මේ වගේ එකක් එන එක හොඳයි. නමුත් ඒක ඔප්ෂනල් විය යුතුයි.
ඔව්
බරුගේ අතරම ඔබතුමා මගේ ප්‍රශ්නෙට අතුරු ප්‍රශ්නෙට උත්තර දුන්නේ. ඔබතුමා මූලික ප්‍රශ්නේම තමයි කරගුණේ. හැබැයි අපි දන්නවා 1990 සුවසැරි හරහා විශාල විදේශික ප්‍රමාණයක් දිනපතා රෝවල් ගත කරනවා. දැන් මම කිව්වේ දැන් මේ ප්‍රධානී ඔබතුමා ගත්තේ නැහැ. එතකොට දැන් ඔබතුමාලා මේ සංචාරක ව්‍යාපාරයේදී මේ යටිපතල පහසුකම් වැසිකිලියක් නැහැ, කැසිකිලියක් නැහැ. ඒව සංවර්ධනය කරන්න ඔබතුමාල ඔව්.
ඔව් හරි හරි. ප්‍රධානී කියන්නේ ග්‍රාන්ට් එකක්. ග්‍රාන්ට් එනේ ලෝන් එකක්. ඔබතුමා කියන්නේ ලෝන් එකක් කියලා. නේ වැරදි කතා කියන්න එපා. ඉතින් බොරුනි කියන්නේ ඔබතුමා. ඔබතුමා බොරු සමාජගත කරන්න එපා.
ඔබලා දැන් මේ අටිතල පහසුකම් සංවර්ධනයට වැඩපිළිවෙලක් කරනවද? මේ සුළු පරිමාණ මධ්‍ය පරිමාණ සංචාරකයන්ට ශක්තියක් දෙන අඩුම ගානේ මේ මේ ඔබතුමාලගේ දේශීය අරමුදල් වලින් හරි වැඩපිළිවෙලක් කරනවද? සහන නායකටවත් නායක දෙන්න කියලා මම ඇහුවේ.
නෑ මම දන්නේ නෑ මෙතුමා ණය ගන්න හරි ආස ඇති. මම නම් කැමති නෑ ව්‍යාපාරිකයෝ ණය වෙලා නැතිනට අපේ ව්‍යාපාරය අපේ අදහස ලිබරලයිස් කරන එක මේ 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 ඉන්ඩස්ට්‍රි එක. අපි ඒගොල්ලන්ට පර්මිට් දීලා තියෙනවනම් අපි ඒගොල්ලන්ට ලික ලයිසන් දීලා තියෙනවනම් ඒගොල්ලන්ට යාගේ ව්‍යාපෘති හදාගන්න ඕන ව්‍යාපෘති ඇතුළෙන්ම ඒගොල්ලන් හැදෙන්නේ. එහෙම නැතුව ණයක් ගන්න තුමන්ගේ පර්ෆෝමන්ස් එක අනුව දෙන්න පුළුවන්. අර ගරු කතානායකතුමනි ලංකාවට කෙල වෙලා තියෙන කියන්න. සුබ සාධනයෙන් ගිහිල්ලා මේ රට දිනු කිරීමේ කවුරුරි හිතනවනම් අපි තවත් අර අවුරුදු 72ක් වැඩිච්ච වලටම තමයි වැටෙන්නේ. ඒ අවුරුදු 72ක් වැඩිච්ච වලටම වැටෙන්න ඕන නම් මිනිසුන්ට බොරුවට ප්‍රධාන දිදී ණය දිදී ණය දිදී ලක්ෂ 30ක් විතර වටිනා වැඩසටහන ලක්ෂ 10ක් දීලා ඊට පස්සේ එතනත් තව පොඩක් ණය කරලා ඒකත් කඩා වැටිලා එහෙම කරනවා වෙනුවට ඒ මිනිසුන්ව දෙපයින් හිටවන වැඩපිළිවෙලක් තමයි කළ යුත්තේ. ඒ නිසා අපි කරන්න ඕනේ ඉන්ඩස්ට්‍රි එක රිබලරයිස් කරන එක, ඉන්ඩස්ට්‍රියට දුවන්න පුළුවන් අවස්ථාව ලබා දෙන එක, මාකට් එකේ ඒගොල්ලන්ට ඕන විදිහට දුවන්න පුළුවන් දෙන එක මිසක් මේ ණය හොහොවේ ණය දීලා මිනිසුන්ව තවත් ණයකාරයෝ කරන එක නෙමෙයි. ඉතින් මං දන්නේ නැහැ ඒකද මේගොල්ලන්ගේ ප්‍රතිපත්තිය කියලා. එහෙම නම් ඉතින් දෙයියන් එමෙ පිටයි.
හරි බොහොම ස්තුතියි අමුතුමා. මම ඔබතුමාලා මේ 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 අය ප්‍රශ්න තුනක් කොයි දහල ඉවරලා ඉන්නේ? දෙකක් නෙමෙයි. හරි ඉක්මනට අහන්න මොකද්ද
කියන්නේ? හරි ඉක්මනට අහනවා කතානායකතුමා. එච්චර සැර වෙන්න එපා.
මේ සැර නෙමෙයි දැන් වෙලාව බලන්න කීයද
මේ කතානායක මේ කතානායකතුමනි මේ සංචාරක ඇමතුමාගේ මම අහන්න කැමති විශේෂයෙන්ම දැන් පෞගියදා VFS ආයතනයත් එක්ක වීසා ලබා දීමේදී අස්සම් කරම ගිවිසුම අනුව ඩොලර් 18යි 50යි ඒ ගිවිසුමේ සඳහන් වෙලා තිබුණේ ඒක සංචාරකයෙක්ගේ නැත්නම් රටට ඇතුල් වෙන විදේශිකයෙක්ගෙන් අය කරන් වීසා ගාස්තු හැටියට. දැන් මගේ ළඟ තිබෙනවා මෙතන ඩුබායි වල තිබෙන VFS ආයතනය ඒගොල්ලෝ රිසිප් පතක් නිකුත් කරලා තිබෙනවා VFS Global, GBS Technology Services and IVS Global, FEZ CEO කියලා ඒගොල්ලන්ගේ ආයතනය. ඒකෙදී ඒගොල්ලෝ සංචාරක ගාස්තු කියලා, يعني සංචාර වීසා ෆීස්, ටුවරිස් අරන් තියෙනවා ඩොලර් 40ක්. ඊළඟට අරන් තියෙනවා සර්විස් ෆීස් කියලා තව ඩොලර් 10ක්. එතකොට ඩොලර් 50ක් ඒගොල්ලෝ එහෙ අරගෙන තිබෙනවා. එතකොට දැන් මේ ගිවිසුම අනුව තියෙන්නේ ඩොලර් 18යි 50යි. එතකොට ඇමතුමනි කොහොමද මේ මේ 18යි 50යි ගිවිසුමකට අස්සම් කරලා ඩොලර් 50ක් සංචාරකයෙක්ගෙන් ලබා ගන්නෙ? ඉතින් මේක ඊටාම බරපතල තත්ත්වයක් කතානායකතුමනි. එහෙම එහෙම ගිවිසුමකට, ඒ කියන්නේ ගිවිසුමේ ඇතුළත් කරලා තියෙන දෙයට නෙමෙයි අරන් තියෙන්නේ ඊට වඩා වැඩි ගාණක්. හරි, මම හිතනවා මේක ඊටාම ඔබතුමාගෙන් අහන මොකද්ද ඔබතුමා කියන
කරකතාන්තුනේ. මම මේ ප්‍රශ්නේ අදාල් නැති එක්ක වෙනවද මගේ මිත්‍ය නැවත තව පාල්මිත ආපු නිසා මම කැමති
අදාල් නැත්නම් උත්තර
දෙන්න. නැවත තව පටලගෙන තියෙන්නේ සංචාරක ඇමතිවරයගේ අරිත නෙමෙයි, ආගමනික ගොමනේ තියෙන්නේ. ඒක තියෙන්නේ මහජන ආරක්ෂක ඇමතුමා ආර සංචාරය හැමතැනම සීගිරිය ගලේ ප්‍රශ්නයක් කියලා බම්බරෙක් විද්දත් මම වැරදි. පිජන් අයිලන්ඩ් ඇරිලා බෝට්ටු කාර් එක මොනවද කරත් ඒකත් සංචාර කැමති වැරදි. හැබැයි පිජන් අයිලන්ඩ් එක බාරව තියෙන්නේ වනජීවී අමාත්‍යවරයාට, සීගිරියයි තියෙන්නේ කල්චරල් එක. ඒ වගේම ටුවරිස්ට් වීසකයි තියෙන්නේ ආගම විදුණු නැති මහජන ආරක්ෂාව. හැබැයි කමන්නම උත්තර දෙන්න. මේක මට අදාළ එකක් නෙමෙයි. හැබැයි මම උත්තර දෙන්නම් කරු කතානායකතුමනි. මේ කියව කතාව ඔතුමා හරි. අග්‍රිමෙන්ට් එකත් සංකල දෙන්නේ 17යි 18යි ගානක්ද කොයිද වීසා එක. හැබැයි ඒක ඇවිල්ලා මෙතුමන්ල ඉස්සෙල්ලාම දැම්මේ 6 months multiple entry. මම මෙතනම කට කැඩෙනකම් මේ පාර්ලිමේන්තුවට කිව්වා තාම තේරුම් ගන්නෑ. 6 months multiple visa එක තමයි, ඉතින් දවස් 8ක් එකවරක් ඉන්න පුළුවන් වීසා එකට තමයි 18යි ගානක් charge දෙන්නේ. single entry දවස් 30ක් එකපාර ඇතුල් වෙන්න පුළුවන්, multiple ඇතුල් වෙන්න බෑ. එහෙම වුණොත් 40යි ලංකාවේ visa fee එක, 10ක් ඒගොල්ලන්ගේ service charge. ඒකත් උනේ මේකට විරුද්ධ වුණාට පස්සේ කැබිනට් එකේ අපි තීන්දුවක් අරගෙන අපි කො සිංගල් එන්ට්‍රි වීසා එක වැඩි කරන්න බෑ කියලා. මොකද යම්කිසි තාක්ෂණික දෝෂයක් හැටියටයි මම මට කිව්වේ, තාක්ෂණික දෝෂයක් හැටියට මේගොල්ලන් අර සිංගල් එන්ට්‍රි වීසා එක තිබ්බේ නැහැ අග්‍රිමන්ට් එකත් සංකල්පයි. අග්‍රිමන්ට් එකේ තිබ්බේ 6 months multiple. ඉතින් කවදරි දවස් දෙක තුනකට ලංකාවට එන්න ඕන මිනිහට මොන මගුලටද මාසයක වීසාවක් ගන්න. ඉතන එතන මන් දන්නේ කොහොමද උනේ කියලා එහෙම එකක් වෙලා තිබුණා. ඉතින් ඒක කොහොමරි වෙනස් කරගෙන කැබිනට්ුවේ ඒ වෙලාවේ කතා කරලා සාකච්ඡා කරලා තමයි ඒක තේරුම් කරලා රණ්ඩු කරලා වැඩේ වෙනස්
වුණේ. හරි, බොහොම ස්තුතියි. දෙවෙනි වටේ පළවෙනි ප්‍රශ්නේ අහන්න කවුරු හරි දෙවෙනි වටේ පළවෙනි ප්‍රශ්නේ ඉවර ඔය විදිහට මේ දවස මොක කරනවා ඔයගොල්ලන්? මාතර සම්බන්ධකම් තුනට මට කවන්නේ.
ගොන් කරන්නකො විනාඩිය මේ ඇමතුමා දැන් ඇවිල්ලා දැන් ඔබතුමා කිව්ව විදියට ඒ තර්කේ හරිද? මම අහන්නේ දැන් සිංගල් එන්ට්‍රි එකක් ගන්න එක්කෙනාට වඩා, ඒ කියන්නේ මල්ටිපල් ගන්න එක්කෙනාට ඩොලර් 18යි 50ක් අය කරලා සිංගල් එන්ට්‍රි ගන්න එක්කෙනාට ඊට වඩා වැඩි ගාණක් අය කරන එක ඒක සාධාරණද? ඒක වැරදිද?
මගේ හොඳ නීතිඥ මහත්තයා මිරට ඊට පොඩ කරුණු අධ්‍යයනය කළෙන්නේ ඒ 18යි ඇවිල්ලා සර්විස් චාර්ජ් එක. ඒ පොඩේ ඒ 6 හරි ඇග්‍රීමෙන්ට් එකේ තියෙන සර්විස් ෆී එක 18.5. එතකොට සර් ගරු කතානායකතුමනි 6 months multiple එකේ normal visa fee එක $75. $75 plus service charge තමයි මෙතුමා කියන්නේ. එතකොට දැන් සිංගල් එන්ට්‍රි එකට තියෙන $40 plus service charge $10. ඉතින් ඒකයි එතන වෙනස. මේක අඩුයි. මේ පොඩ්ඩක් අර එළියට ගිහිල්ලා හිටවසේ පොඩ්ඩක් කරුණු පොඩ්ඩක් අමතක වෙනවා.
නෑනේ. හරි හරි, ගොමි සුදී එමුතුමා ඔය ඇති. දෙවෙනි වටේ රාජිකා වික්‍රමසිංහ මැතිණියගේ ප්‍රශ්නේ ප්‍රශ්න අංක 1 අහන්න කවුරු හරි?
අහනවා ගරු කතානායකතුමා.
සභාගත කරනවා. සභාගත කරනවා. ප්‍රශ්න අංක 2 මිලන් ජයතිලක මැතිණිය ප්‍රශ්නේ.
අහනවා ගරු කතානායකතුමා.
සභාගත
ගන්න.
හතරවන ප්‍රශ්නේ වාස්තු වෙන අනාකාර මැතිණිය ප්‍රශ්නේ.
අහනවා ගරු කතානායකතුමා. අත දෙකක් කල්ලි.
හයවෙනි ප්‍රශ්නේ ශානක්‍යන් රාජපුත්‍ර මන්ත්‍රීතුමාගේ
ප්‍රශ්නේ අහනවා කතානායකතුමා. සභාගත ගන්න.
හත්වෙනි ප්‍රශ්නේ රලි තෙල්ලාවල මැතිතුමාගේ
ප්‍රශ්නේ අහනවා ගරු කතානායකතුමා. සභාගත ගන්න.
අටවෙනි ප්‍රශ්නේ
ප්‍රශ්නේ අහනවා ගරු කතානායකතුමා. සත්‍ය දෙකක්
කල්ලි. නවවෙනි ප්‍රශ්නේ ඉඳුනිල් අමරසේන මැතිතුමා ප්‍රශ්නේ.
ප්‍රශ්නේ අහනවා ගරු කතානායකතුමා. සභාගත ගන්න.
ඕම ස්තුති. අමාත්‍යංශ නිවේදන මුදල් අමාත්‍යංශයේ ස්ථායි කරන පිළිබඳ නිවේදනය.
ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවෙනි පාර්ලිමේන්තුවේ 5 වෙනි සැසිවාරයේදී ක්‍රම සහ විධි පිළිබඳ කාර්යක සභාව විසින් ඉදිරිපත් කරන ලද දෙවන වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරමි. මෙම කාර්යක සභාවට පවන ලද රාජකාරිය අනුව රටෙහි මූල්‍ය කටයුතු අධීක්ෂණය කිරීම බලතල පවරා ඇත. ඒ අනුව එම කාර්ක සභාව විසින් බදු අය කිරීම, තීරු බදු සහ රජය අනිකුත් ආදායම් වර්ධනය කිරීමේ ක්‍රියාව ක්‍රියා මාර්ගවලට අදාළ කටයුතු පිළිබඳ පවත්වන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමත් එම ප්‍රතිපත්තිවල වෙනස්කම් සිදු කිරීම අවශ්‍ය නම් මේ සඳහා සුදුසු ක්‍රමවේදයන් යෝජනා කිරීමත් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ රාජකාරිවලට මහත් රුකුලක් වී ඇති බව දැන්වීමට කැමැත්තිමි. එසේම රජයේ බදු ආදායම් රැස් කිරීම වර්ධනය කිරීම හා විධිමත් කිරීමට අදාළ ක්‍රියාමාර්ග රජයේ ආදායම් රැස් කිරීමේ දෙපාර්තමේන්තුව මගින් වඩාත් ප්‍රගතිශීලීව ක්‍රියාත්මක කරමින් පවතී. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වන විටත් නව නිර්දේශ භාවිතා කරමින් ස්වයංක්‍රීය බදු ගවන්නන් ලියාපදිංචි කිරීමේ ලිපිගොනු සැකසීමට අවශ්‍ය පහසුකම් සපයා ඇත. දැනට අයකර ගැනීමට පවතින හිගබදු සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීමේදී පවතින නීතිමය රාමුව තුළ හෝ තුළ හා අනෙකුත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අනුගතව කටයුතු කිරීම සිදු කරමින් පවතී. කෙසේ වෙතත් පවතින නීතිමය බාධාවන් වර්තමානයට ගැලපෙන පරිදි අවශ්‍ය නීති තවදුරටත් වෙනස් කිරීමට පියවර ගනිමින් සිටී. එසේම මේ වන විට තොරතුරු තාක්ෂණය භාවිතය තුළින් රේගු දෙපාර්තමේන්තුව, සුරාබද දෙපාර්තමේන්තුව, බැංකු හා මූල්‍ය ආයතන මෙන්ම අනෙකුත් ආයතනයන්හි බදු ගවන්නන් හඳුනා ගැනීමේ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත මාර්ගගතව ලබා දීම සඳහා වන නීතිමය ප්‍රතිපාදනද හඳුන්වා දීමට කටයුතු කර ඇත. රේගු දෙපාර්තමේන්තුව විසින් බදු අය කිරීමේ කටයුතු පහසු කිරීමට සහ අවදානම් කළමනාකරණය කිරීමේ පියවරයන්ද හඳුන්වා දී ඇත. දැනට රේගු භාණ්ඩ වෙන්දේසි කටයුතු සඳහාද මාර්ගගත ක්‍රමය භාවිතා කිරීමට පියවරගෙන ඇත. සුරාබද දෙපාර්තමේන්තුව කළමනාකරණය සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඒ සඳහා මූලික ප්‍රසම්පාදන කටයුතු සැලසුම් කර ඇත. ගරුකථානායකතුමනි, අස්වැසුම සුපසාදන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය වැඩිහිටි ආබාධිතා වක්ගඩු දීමනා ගැනීමේ වැඩසටහන ඒකාබද්ධ කර ක්‍රියාත්මක කිරීම සඳහා පරිගණක පද්ධතිය දැනටමත් සකස් කර ඇති අතර ඉදිරියේදී මෙම පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. එසේම අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට ඇතුළත් නොවන අනිකුත් බාහිර ප්‍රතිලාභ දීමනා ලැයිස්තු ඉදිරියේදී ක්‍රමානුකූලව මෙම යෝජනා ක්‍රමයට ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටී. ඒ අනුව අනෙකුත් සුභසාධන ප්‍රතිලාභ සඳහා අදාළ කරගත හැකි පරිදි මෙම පරිගණක පද්ධතිය සංවර්ධනය කරමින් පවතී. එසේම දැනට පවතින නිර්ණායක සංශෝධනය කිරීම පිළිබඳව තාක්ෂණික කමිටුවක් මගින් අධ්‍යයනය කරමින් පවතී. ඒ අනුව මෙම අස්වැසුම යෝජනා ක්‍රමයේ විධිමත් පරිදි ක්‍රියාත්මක කිරීම තුළින් වඩාත් සුදුසුකම් සහිත ප්‍රතිලාභෙන් පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරමි. ඒ අනුව මෙම කමිටුවේ දෙවන වාර්තාව මගින් කරනු ලැබූ නිර්දේශවලට අදාළ ක්‍රියාමාර්ග අප දැනටමත් සිදු කර ඇත. එම ක්‍රියාමාර්ග කඩිනම් කර ගැනීමට මෙම වාර්තාවේ සඳහන් ඇතැම් නිර්දේශ මහත් පිටුවහලක් විය. දැනටමත් මෙම වාර්තාවේ සඳහන් නිර්දේශ සඳහා මුදල් විෂය භාර අමාත්‍යවරයා වන අතිගරු ජනාධිපතිතුමාගේ නිරීක්ෂණ හා සිදු කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සඳහන් වාර්තාව සකස් කර ඇති අතර එතුමාගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයකදී එය සභාගත කරන බව දැන්වීමට කැමැත්තිමි. අවසන් වශයෙන් මෙම කමිටුවේ සභාපතිවරයා වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඩලි චම්පික රණවක මැතිතුමා ඇතුළු සියලුම සමාජික ගරු මන්ත්‍රීතුමාලාට මේ සම්බන්ධයෙන් දැක් වූ සහයෝගයට ස්තුතිවන්ත වෙමි.
සේමසිංහ මැතිතුමා.
නිවේදනයක්
තියෙනවා. මේක මේ 27-2 යටතේ මේ මාසේ 14 වෙනිදා දාපු ප්‍රශ්නේ ගරු විපක්ෂනායකතුමා 2022-07 එක දින සිට 2024-05-21 දක්වා මත්පැන් අලවිය සඳහා නිකුත් කරන ලද අයදුම් පත්‍ර ප්‍රමාණය 1424ක් වන අතර එම නිකුත් කරන ලද අයදුම් පත්‍ර ලියාපදිංචි සමාගම් සහ තනි පුද්ගල ව්‍යාපාර ලෙස අයදුම් කර ඇත. එම අයදුම් පත්‍ර සංඛ්‍යාව විස්තරාත්මක වාර්තාවක් මෘදු පිටපතක් ලෙස ඉදිරිපත් කර ඇත. අපි CD එකක් ගෙනත් තියෙනවා විශාල ප්‍රමාණයක්. මේකේ අහලා තිබුණා ඒ සමාගම් වල අධ්‍යක්ෂවරුන්ගේ නම්. ඒ සියල්ල මම CD එකක් විදිහට ගෙනත් තියෙනවා. ඒක සභාගත කරනවා. ඔබතුමාලට ඒක බලන්න පුළුවන්. 2021-07 සිට දින සිට 2024-05-21 වෙනි දින දක්වා මත්පැන් අලවිය සඳහා නිකුත් කරන ලද සුරාබදු අයදුම්පත් සංඛ්‍යාව 1424. ඒ අනුව නිකුත් කරන ලද සුරාබදු බලපත්‍ර සංඛ්‍යාව 404ක් වන අතර ඒවා පහස් සඳහන් පරිදි වර්ගීකරණය කර ඇත. වර්ගීකරණය දැක්වේ. සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය රහිතව 158ක් දීලා තිනවා. රාබී 3-10යි, රාබී 4-40යි, රාබී 4-SU කියන එක 99යි, රාබී 11-3යි, රාබී 13-3යි, රාබී 22-3යි. සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහිතව 246 දීලා තියෙනවා. මේ අවුරුදු දෙකට ආසන්න කාල සීමාව තුළ රාබී 7-8 කියන එකෙන් රාබි 775යි රාබි 865යි රාබි 1100යි රාබි 22B6යි ඒ අනුව 240ක් දීලා තිනවා. කරුගතා නායකතුමනි, සුරාබදු නිවේදන 902 හා 2 ඇලෙලක් 2024 දක්වා ඇති පරිදි මත්පැන් බලපත්‍ර ලබා දීමේ මාර්ගෝපදේශ සහ කොන්දේසි වලට අනුකූලව මත්පැන් බලපත්‍ර ලබා දී ඇත. අදාළ ගැසට් නිවේදන පිටපත් ඇමුණුම් 37 මේ සියල්ලේම ඇමුණුම් තියෙනවා. මම සභාගත කරන දීර්ඝව තියෙන විස්තර නිසා මත්පැන් බලපත්‍ර අදුපත්‍ර 13ක් ප්‍රතික්ෂේප කර ඇති අතර ඉහත සුරාබදු නිවේදන වල දක්වා ඇති අවශ්‍යතා සපුරා නොතිබීම හා එකී බලපත්‍ර ලබා දීමට එරෙහිව මහජනතාව විසින් දක්වන විරෝධතා මත පවත්වනු ලබන සාධාරණ පරීක්ෂණයන්හි නිර්දේශයන්ට අනුව අයදුම්පත් ප්‍රතික්ෂේප කර ඇත. සුරාබදු නිවේදන 902 හා 2 ඇලෙලක් 2024 දක්වා ඇති මාර්ගෝපදේශ හා කොන්දේසි අනුව අවශ්‍යතා සපුරාලීම මත බලපත්‍ර ලබා දීම නිර්දේශ කෙරේ. මත්පැන් බලපත්‍රයක් ඉල්ලුම් කිරීමේ සිට අලෙවිය ආරම්භ කිරීම දක්වා වෙන ක්‍රියාවලිය සැකවින් ඇමුණුම් 5 දක්වලා තියෙනවා. ඒකත් මම සභාගත කරනවා. දීර්ඝ ක්‍රියාවලියක්. සුරාබදු නිවේදන 902 හා 2 ඇලෙලක් 2024 අනුව ඒ පළාත්වල නිකුත් කිරීමට ඇති බලපත්‍ර සංඛ්‍යාව 5 දැක්වේ. සුරාබදු නිවේදන 902 අනුව කතානායකතුමනි 1104ක් මේ රාබි 4 කියන එක, මේ වයින් සෝස් කියන එක නිකුත් කිරීමට අවසර තිබුණා. දැන් අලුත් 2024 දෙක අනුව 1578ක්, ඒ කියන්නේ 474ක් වැඩිපුර දෙන්න පුළුවන්. මේක විශේෂයෙන්ම ජන අනුපාතය, ජනගහනය වැඩි වීම එක. මොකද 902 කියන එක 2008 තමයි 1104ක් නිර්දේශ කළා තිබුණේ 902 නිවේදනය අනුව. ඒ අනුව 2024 මේක 1578ක් ලෙස ජන අනුපාතය අනුව වෙනස් කරලා තියෙනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය රහිත රාබි 78 කියන එක 34යි. ඒ 34ම එක වැඩි කළා නැහැ. රාබි 11 362 ඇතිබුනේ 902. ඒක 2024 362මයි. ඉහත ගැසට් නිවේදන දක්වා ඇති සීමාවන් රාබි 4 සිල්ලර බලපත්‍ර සංචාරක මණ්ඩල අනුමැතිය රහිත B78 බලපත්‍ර හා සංචාරක මණ්ඩලයේ අනුමැතිය රහිත ආපනශාලා බලපත්‍ර සම්බන්ධයෙන් පමණක් වන අතර රාබි 4 සුපිරි වෙළඳසැල් සිලෙටර් මත්පැන් විකිණීමේ බලපත්‍ර ඇතුළු සෙසු මත්පැන් බලපත්‍ර සඳහා එකී සීමා කිරීමක් නොමැත. සුරාබදු නිවේදනයේ ඒකෙත් පිටපත අමුණලා තියෙනවා. බදු අය කිරීම සම්බන්ධ අදාළ වන ආයතන අහලා තියෙනවා. මත්පැන් බදු ගන්න සුරාබදු දෙපාර්තමේන්තුව, බලපත්‍ර බදු ගන්න සුරාබදු දෙපාර්තමේන්තුව, මුද්‍ර ගාස්තු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, වැට් එක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සමාජ ආරක්ෂණ බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ආදායම් බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ආනයන බදු රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුව 2020 වසරට අදාළ බදු හා ගාස්තු අය කරගෙන තිබේ. 2021 වර්ෂය සමග සැසඳීමේදී වැඩිවීමක් පෙන්නුම් කරයි. ඒකත් ඇමුණුමක් ලෙස පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා. සුරාබදු නිවේදන 2/2024 හා 3/2024 අනුව මත්පැන් ඇඳුම් පත්‍ර ගාස්තු, මත්පැන් බලපත්‍ර ගාස්තු, ආරක්ෂිත තැන්පතු හා කර්මාන්ත ප්‍රවේශය සඳහා එක්වරක් පමණක් අය කරනු ලබන ගාස්තුව ඔන්ලයින් පේමෙන්ට් අය කිරීම වෙයි. ඉන් බලපත්‍ර ගාස්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අය කරගෙන පළාත් සභාව ගෙනුමට බැර කෙරේ. සතොස වෙළඳසැල් 100ක් සඳහා මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර රාබි 4 100ක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති අතර මේ වෙනුවට ඉන් බලපත්‍ර 50ක් ලබා දී ඇත. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණයත් අපි අමුණලා තියෙනවා. මුදු මත්පැන් අලවිය සඳහා සුරාබදු නිවේදන 902 5/2022 සහ 2/2024 අනුව පහත පරිදි බලපත්‍ර නිකුත් කර ඇත. සුරාබදු නිවේදන 902 242 යටතේ 22A කියන එක 2023/1 2024/2 රාබි 22B සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත 2023/1 2024/5 සුරාබදු නිවේදන 2022/5 අනුව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිතව 2022/140 2023/425 දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරී පනත සෞඛ්‍ය අමාත්‍යාංශයන්ගේ ඉදිරිපත් කරන පනතක් බැවින් ඊට සංශෝධන පිළිබඳ ප්‍රකාශ කිරීමට නොහැක. ගරු කතානායකතුමනි, සුරාව වර්ධනය කිරීමේ අපේක්ෂාවක් කිසිසේත් රජයට නැහැ. ඒක ඉතාම පැහැදිලිව පේනවා. බදු වැඩි කිරීම නිසා 2023 වර්ෂයේ පමණක් සුරා මිල 100%-108%කින් වැඩි වුණා. 2022 පාවිච්චි කරපු ලීටර් මිලියන 43.3, 2023 ලීටර් 35 ලීටර් මිලියන 35යි එක දක්වා අඩු වුණා. ඒ කියන්නේ 19%ක් මේ කාල සීමා තුළ 2023 දී සුලා භාවිතය අඩු වෙලා තියෙනවා. වාර්ෂික බලපත්‍ර ගාස්තු අපි 10 ගුණයකින් බොහෝ ඒවා වැඩි කරලා තියෙනවා. ප්‍රථම වතාවට ආරම්භක ගාස්තුවක් ලෙස මේ රාබි 4 තමයි ජනප්‍රියම බලපත්‍රය. කෝටි සිට කෝටි එකමාරක් අපි රජයට අය කර ගන්නවා. ඒ වගේම සුපිරි වෙළඳසැල් සඳහා ඒකත් චෝදනාවක් තිබුණා. සුපිරි වෙළඳසැලක් දාලා සුරා බලපත්‍රයක් ඉල්ලීමේ අයිතියක් හැදිලා තිබුණා. අන්න ඒ නිසා මේක පෙර තිබුණේ වාර්ෂිකව පිළිවැටුම වර්ෂයේ මුළු ආදායම රුපියල් බිලියන 70 නම් සුපිරි වෙළඳසැලක් ලෙස සලකලා මේ බලපත්‍රයක් ඉල්ලන්න පුළුවන්. අපි ඒක මෙතරේ මේ 70 මිලියන 1000 දක්වා වැඩි කරලා ගරු කතානායකතුමනි. ඒ නිසා හැම විටකම රජයේ උත්සාහයේ නීතිවලදී මත්පැන් අවම කිරීම රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සහ ඒ තුළින් නීත්‍යානුකූල මත් වතුර භාවිතය අධෛර්යමත් කිරීම. අර විශේෂයෙන් අහපු නාමලේඛනය මේ ඉල්ලුම් පත්‍ර ඉල්ලුපායේ මේ සමාගම්වල අධ්‍යක්ෂවරුන්ගේ නාමලේඛනය මම සභාගත කරනවා. ඕන ආකාරයකින් මේක නිරීක්ෂණය කරන්න බලන්න කතා කරන්න මේ සභාවට පුළුවන්. බොහොම ස්තුතියි.
සේමසිංහ මැතිතුමා.
ගරු කතානායකතුමනි මේ ගරු කතානායකතුමනි මේ
ඔබතුමා
පිළිතුරු ලබා දෙන්න සූදානම් වුණේ අතුරුලියේ රතන ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ අද තාම පැමිණ නැහැ. ඒ හින්දා උන්වහන්සේ ඉන්න දවසක උත්තරයක් දෙන්නම්.
හරි, හොඳයි. බොහොම ස්තුතියි. පක්ෂනායකතුමනි.
ගරු කතානායකතුමනි, විශේෂයෙන් මම සිවල පිටිය ඇමතුමාගේ අවධානය යොමු කරන්නට කැමැති. මේ පහුගිය කාලේ ඉතාමත්ම ශීඝ්‍ර ලෙස මෘදු මත්පැන් බලපත්‍ර බියර් පර්මිට්ස් ලබා දීම ක්‍රියාත්මක කරලා තිබෙනවා. මේක ඇත්ත වශයෙන්ම මතින් තොර ප්‍රතිපත්තියට පටහැනි. මම පිළිගන්නවා විශේෂයෙන්ම සංචාරක ශාස්ත්‍රය කේන්ද්‍ර කරගෙන යම් යම් පහසුකම් ලබා දීම ඒක සංචාරක කර්මාන්තයේ කොටසක් හැටියට ක්‍රියාත්මක වෙන්න ඕන. මම ඒක පිළිගන්නවා. හැබැයි මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමැති සංචාරක කර්මාන්තයේ ක්‍රියාත්මක නොවන මේ ගම්මාන ඇතුළෙත් මේ බලපත්‍ර ලබා දීලා තිබෙනවා. මොන කිරියල් ඇමතුමත් හොඳින් දන්නවා මේ නුවර ප්‍රදේශයේ මේ විවිධ ප්‍රදේශවල එහෙම ලබා දීලා තිබෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේව ගැන හොයලා බලලා පරීක්ෂා කරලා ඒ නුසුදුසු තැන්වලට ලබා දීලා තිබෙන මේ මෘදු මත්පැන් බලපත්‍ර හොසි කරන්න කටයුතු කරන්න. විහාරස්ථානවල ස්වාමින්වයන් වහන්සේලා ඇතුළු නායක ස්වාමින්වයන් වහන්සේලා ඒ වගේම ආගමික නායකින් ඒ වගේම සිවිල් සමාජය සිවිල් පුරවැසියා මේ රටේ පුරවැසි පරපුර මේකට තරයේ විරුද්ධතාවය පළ කරලා තිබෙනවා. විශේෂයෙන්ම ඔබතුමා ඕනම් අහන්න මේ ආණ්ඩුවේට සම්බන්ධකම් තියෙන අපේ නියෝජ්‍ය කතානායකතුමාගේ අජිත් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ මේ ඔය යහපැත් ඉන්නේ අජිත් මන්ත්‍රීතුමා නියෝජ කතානායකතුමා කියන්නක අර මේ වෙළංගහවල ප්‍රදේශයේ බරෝකුමක ප්‍රදේශයේ ඒ බලපත්‍ර ලබා දීම ගැන ඒ අපේ ස්වාමින්වන් වහන්සේලා ඔබතුමත් හම්බෙන්න ආවනේ මාවත් හම්බෙන්න ආවා. ඉතින් මම ඉල්ලීමක් කරනවා මේ විහාරස්ථාන ළඟ මේ පාසල් ළඟ ඒ වගේම ගම්මාන ඇතුලේ මේ මොනම සංචාරක කර්මාන්තයක්වත් ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල මේ මත්පැන් බලපත්‍ර ලබා දීම සිද්ධ කරලා තිබෙනවා. ඉතින් මෙහෙමද මතින්තර රට නිර්මාණය කරන්නේ? ඒ නිසා මම ඉල්ලීමක් කරනවා සීමල පිටිමැත්තමා සංචාරක කර්මාන්තයේ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ලබා දෙන ඒ විවිධ පහසුකම් ගැන නියමිත සුදුසුකම් සහිතව ඒ ලබා දීම ගැන අපිට විරෝධතාවයක් නැහැ. නමුත් කරුණා කරලා මේ විවිධ පුද්ගලින් බා ගැනීමේ අරමුණින් විවිධාකාරයේ ක්‍රියාත්මක වෙන මේ මෘදු මත්පැන් බලපත්‍ර අල්ලස් දියත් කිරීම වහ නතර කරන්න කියලා ඉල්ලීමක්
කරනවා.
එක්තරා ගමක මත්පැන් මල්පත්‍ර හයක් දීලා හයක් විවෘත කරලා තියෙනවා. ඒ හැමදේම හොඳ කතාවක් කිව්වා. අපි ඉල්ලුවේ වතුර නමුත් අපිට දුන්නේ මත් වතුර. පොලිස් කැට් එක බව පුතුවානේ වැඩ නෝන්න. මටත් ලැජ්ජයි අත්ත වශයෙන්ම ගමේ නම කියන්න. ඉතින් මේ මේ වගේ තත්ත්වයක් තිය හද්දා පිටිසර ගමක්.
ඔව්. සිඹලා පිටි මෙතුම.
මේ මේක ඉතින් පැහැදිලි නේ කරු කතා 1424ක් නිකුත් කරලා තියෙනවා. හැබැයි 404යි දීලා තියෙන්නේ. කිසි වෙලාවක සුවබැලීමකින් තොරව විරෝධතා නොසලකා දෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. ඒක තමයි වැදගත්ම. ඊළඟට මේ කාරණාව 500කට ආසන ප්‍රමාණයක් රාබි 4 අලුතෙන් දෙන්න පුළුවන්. හැබැයි දීලා තියෙන්නේ 100කට ආසන ප්‍රමාණය. ඒ නිසා අපි කිසි වෙලාවක කලබල වෙන්න. ඒ වගේම මෙතුමාලා මේ කියන කාරණාවට මේක තවත් පැත්තක් තියෙනවා. ඔබතුමාලා කියන කාරණාව මම ඉතාමත් වැදගත් විදිහට සොයා බලනවා. හැබැයි දැන් මට මේ ඔබතුමාගේම දිස්ත්‍රික්කයේ දිගණින් එවපු පෙස්සමක් තියෙනවා ගරු කතානායකතුමනි. දිගණ ප්‍රාදේශීය ලේකම්වරයාට ලියපු පෙස්සම මට එවලා තියෙනවා 400 දෙනෙක් අස්සම් කරලා තියෙනවා. මේ 400 දෙනාගේ වැඩි දෙනෙක්ගේ දුරකථන අංකයක් තියෙනවා. මම මේක සභාගත කරනවා. මේක මේ පැති දෙකක් තියෙනවා ගරු කතානායකතුමනි. මෙතනදි කියන්නේ දිගණ නගරයේ අලුතෙන් එකක් ආරම්භ කරන එක පිළිබඳ මහා විරෝධතාවයක් ඇවිල්ලා කොළඹටත් බස් අරන් ආවා. මේ 400 හැබැයි අස්සම් කරලා මේ ප්‍රාදේශීය ලේකම්ට කියනවා දිගණ නගරයේ ආරම්භ වූ සුරා බලපත්‍රයේ ස්තුති පුද කිරීම කියලා මේ ප්‍රාදේශීය ලේකම්ට ලියලා මට කොපි කරලා තියෙනවා. අවුරුදු 30ක් පුරාවට දිගණ නගරය තුළ එක් බලපත්‍රයක් පමණක් ක්‍රියාත්මක වූ අතර එම නිසා දැඩි ඒකාධිකාරයක් පැවතිනි. එමගින් මහජනතාවට තමාගේ අභිමතය පරිදි භාණ්ඩ මිලදී ගැනීම නොහැකි වූ අතර එම වෙළඳසැල කැමැති භාණ්ඩ පමණක් අලෙවි කෙරිනි. විශේෂයෙන්ම වෙළඳපොළ වැඩිවීමක් පවතින සංස්ථාරක් වූ අලෙවි නොකරන ලදී. එම නිෂ්පාදන ලබා ගැනීම සඳහා විශාල දොරක් ගෙවා මැණික් කීන තෙල් දෙනිය හෝ නත්තරම් පොත වෙත පැමිණිය යුතුය. එසේම පැවති වෙළඳසැල මගින් නිෂ්පාදන පාර්ලිමේන්තුවට අලෙවි නොකළ අතර වැඩිමිලට අලෙවි කෙරිනි. බියර් සඳහා රුපියල් 20ක්ද අරක්කු රුපියල් 20 සහ 54 වැඩිමිලට අලෙවි කෙරිනි. එසේ අලෙවි කරන ලද්දේ මහජනතාවට වෙනත් විකල්පයක් නොමැති බැවිනි. සුරාබදු නිවේදන අනුව වැඩිමිලට විකිණීම මෙන්ම තෝරාගත් භාණ්ඩ අලෙවි කිරීම බලපත්‍ර කොන්දේසි කඩ කිරීමකි. විශාල ජනගහනත්වයක් පවතින දිගණ නගරයට නව සුරාසැලක අවශ්‍යතාවය ඉතාත් අදින් පැවතිනි. දින කිහිපයකට ඉහතදී ආරම්භ කරන ලද දිගණ වයින් ස්ටෝස් මගින් මහජනතාවට සැලසී ඇත්තේ විශාල සහනයකි. එසේ වෙනත් ප්‍රදේශවලට නිෂ්පාදන මිලදී ගැනීමට ගිය ජනතාව නගරය තුළ රැඳී ඇත. එමගින් අනෙකුත් ව්‍යාපාර දියුණුවට ලක්වමින් පවතී. එසේම නව එළඳසැල සඳහා සංස්ථාරක් වලවි කරන අතර පාර්ලිමේන්තුවේ නිෂ්පාදන අලෙවි කරයි. එමගින් ඇති වූ තරංකාරීත්වය මත පවතී වෙනසල් පාර්ලිමේන්තුවේ නිෂ්පාදන අලෙවි කිරීම ආරම්භ ඇත. එසේනම් පැවති වෙළඳසැල් මගින් අවුරුදු 30ක් පුරාවට දිගණ ජනතාවට දැඩි අසාධාරණයක් සිදු කර ඇත. එම නිසා දිගණ සියලු ජනතාව ඔබතුමියට මේ නව සුරාසැල විවෘත කිරීම සම්බන්ධව ඉතා ඕනෑකමින් ස්තුතිය පළ කරන අතර එසේම අපහට දැනගන්න ලැබී ඇති පරිදි පැවති වෙළඳසැල නොයෙකුත් ක්‍රියා මගින් මෙම නව වෙළඳසැල නවතා දැමීමට ක්‍රියා කරන අතර මේ පැවතිච්ච එක නම් මේක නවත්වන්න ක්‍රියා කරන අතර ඒ සඳහා නගරයේ සියලු ජනතාවගේ විරුද්ධත්වය ප්‍රකාශ කර සිටමු. ජනතාවගේ අත්සන් ලේඛනයක්ද මේ සමග අමුණා ඇත. 400ක් අත්සන් කරලා විස්තරත් එක්ක ඉතින් මේකේ පැති දෙකක් තියෙනවා ගරු කතානායකතුමනි. අපි ඉතාම සැලකිල්ලෙන් මේ කියන විරෝධතා පිළිබඳ සලකා බලනවා.
බොහොම ඉස්සරදී ප්‍රධාන වැඩ කටයුතු වලට යන්න. ප්‍රධාන හරි අපි සභා නායකතුමා ප්‍රධාන වැඩ කටයුතු වලට යන්න. දැන් ඔබතුමා කතා කරන්නේ
අර ඩිබේට් එකේදීම කියන්න.
ඒක ඩිබේට් එකක්. ඒක ඩිබේට් එකක් උත්තර
දෙන්න. ගරු උත්තර දෙන්න ඔබතුමා ඕනේ නැහැ නේද? ගරු කතානායකතුමනි මේ
ඔබතුමා ඔච්චර මොකද කියන්නේ?
මෙතුමා පෙස්වක් කියව බං අහන්නේ මේකයි. රජයේ ප්‍රතිපත්තිය මේ වෙරිබර ගාති අස්සම් කරලා පෙස්සක් ගලින් රජයේ ප්‍රතිපත්තිය තීරණය කරනවා.
හරි.
හරි. වෙරිබර ගාති අස්සම් කරලා තීරේ.
හා. හරි බොහොම ස්තුතියි. ඔබතුමා මේ මේ විපක්ෂ නායකතුමත් මේ වගකීමෙන් තොරව කටයුතු කරනවනේ. මේ මේ සභාව ගෙනියන්නේ නැද්ද අපි? ඈ? ඔව්.
මම බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා. මේ අවස්ථාවේ ඇත්තටම රජයට ආධාර උපකාර කරන මන්ත්‍රීවරුන්ට වෙනත් නම් යොදලා මත්පැන් බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙලක් ගැන ඉස්සෙල්ලාම හෙළිදරව් කිරීම කරේ මම මේ පාර්ලිමේන්තුවේ. ඉතින් මේ මන්ත්‍රීවරුන් ඕවට හවුල් වෙලා ඉන්නවා නම් පෙත්සම් 400ක් නෙවෙයි 4000ක් අස්ස කරන්න පුළුවන්. හොරාසනුත් දාලා මම පැහැදිලිව ඉල්ලීමක් කරන්න මේකයි. මම කාටවත් මේ දෝෂාරෝපණය කරන්න නෙවෙයි. මම මේ ප්‍රශ්නේ ඇහුවෙම පැහැදිලිව දැනගන්න මේ මහජන නියෝජිතයත් මේවට සම්බන්ධ වෙලා තියෙනවද කියන කාරණාව දැනගන්න. ඒ නිසා විශේෂයෙන් මම සීමල පිටිමැතුමා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඔබතුමාගේ ඔය එහා පැත්තින් අජිත් රාජපක්ෂ නියෝජක කතානායකතුමාගෙන් අහන්නකො. අර ඇඹිලි පිටිය ප්‍රදේශයේ එහෙම විරෝධතාවයක් නැද්ද? ආ ඔබතුමාම උත්තර දෙන්නකො. ඔබතුමාට විරෝධතාවය ආවනේ, මටත් ආවනේ. මටත් ආව මේ විරෝධතාවය මේ මෙහෙම ජරා වැඩක්, මෙහෙම කැත වැඩක් කරනවායි කියලා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා සීමල පිටිය මැතිතුමාගෙන්, ඔය මේ පෙස්සම් මත යන්න එපා. ඔය පෙස්සම් ඕන තරම් අස්සම් ගන්න පුළුවන්. ඒ නිසා ඔබතුමා ශේෂ්ත්‍ර පරීක්ෂණයකට ගිහිල්ලා බලලා මේව ගැන තීන්දුව తీරන ගන්න.
හරි හරි ඇති. එච්චරයි ඇති. ඔබ සභා නායකතුමා ඔබතුමා ඕකට උත්තර දෙන්න කිව්වොත් ආයෙ තා පැත්තකින් අහනවා. ප්‍රධාන වැඩ කටයුතු කියලා.
පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අංක 1 අද දින ආණ්ඩුවේ වැඩ කටයුතු ප්‍රමුඛ ස්ථානයේ ගත යුතුයි.
සභාවකගේද?
ආයි. 2. පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අංක 2 න්‍යාය පත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල අංක 54 සහ 55 දරන විෂයන් පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විද්‍යානවලින් නිදහස් විය යුතුය.
සභාවකගේද?
ආයි.
විවාදය ආරම්භ කරන්න.
ගරු කථානායකතුමනි, අද දින න්‍යාය පත්‍රයේ විෂයංක 66 යටතේ වන යෝජනාව සහ විෂයංක 73 යටතේ වන යෝජනාව සභාවේ අවසරය ඇතුව ඉල්ලාස් කරගන්නා බව දන්වා සිටිමි.
හරි, බොහොම ස්තුතියි.